ප්‍රධාන කටයුතු රජ නායපත්‍රයේ විෂයාංගික අතුරුදහන් වූ තැනැත්තා පිළිබඳ කාර්යාලයේ පිළිවීම පරිපාලනය කිරීම සහ කතවත්තේ ඉටු කිරීම සංශෝධන පනත් කෙරුම්පත දෙවැනි වර කියවීම ගරු අගමැතිතුමා
ගරු කතානායකතුමනි මේ සංශෝධන කෙටුම්පත් ඉදිරිපත් කිරීමට හේතුව 2016 අංක 14 දරන මූලික පනත ඉදිරිපත් කරපු අවස්ථාවේදී විපක්ෂය සමග සාකච්ඡා කරලා සංශෝධන කීපයකට අපි එකඟ වුණා. ඒ සංශෝධන මේ කාර්ක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරද්දී එකක් අතපසු වුණා. ඒ තමයි විමල් රත්නායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු සංශෝධනය. ඉතින් විශේෂයෙන් මෙදා කිව්වා මේ සංශෝධනය පළමුව ඉදිරිපත් කරන්න කියලා මේ පනත ක්‍රියාත්මක කරන්නට පෙර ඒකගත්වයේ අනුව තමයි මේ පනත සංශෝධන කෙටුම්පත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ යෝජනාව තමයි අංක 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිටවීම පරිපාලනය කිරීම හා කාර්යය ඉටු කිරීම පනතේ 11 ආයන්න යටතේ තියෙනවා. යම් සංවිධානයක් හෝ යම් තැනැත්තෙකු සමග OMP ට අවශ්‍ය යැයි පෙනී යන අවස්ථාවකදී තම කාර්යභාරය ඉටු කර ගැනීම සඳහා ගිවිසුම් වලට ඇතුල් වීම. එදා අපි හඟුනේ මේ සංශෝධනයේදී මේක ඉවත් කරන්න. එහෙනම් මේ සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ අරමුණ ඉෂ්ට කරන්න කියලා. මම විශේෂයෙන්ම මෙතන කියන්න කැමතියි. මේ කාර්යාලයේ වැඩ කටයුතු ගැන විශේෂයෙන්ම තියෙන්නේ අතුරුදහන් වූවන් පිළිබඳ හොයලා බලලා ඒ ආදාළ සහතිකය ඉදිරිපත් කිරීමට පමණයි. වෙන කිසිම බලයක් නැහැ. මං හිතන්නේ මෙතන සඳහන් කරලා තියෙනවා අපිට 1970 ගණන්වල 80 ගණන්වල ඉඳන් ඇති වුණු අභ්‍යන්තර යුද්ධ සිවිල් කෝලාහල කාලයේදී බොහෝ දෙනෙක් අතුරුදහන් වුණා. ඒ අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයලා බලන්ටයි තුම්පත ඉදිරිපත් කරේ. ඒ අනුව ඇත්ත වශයෙන්ම සමහර අතුරුදහන් වූ පුද්ගලයන් අපි හොයාගත්තොත් ඒත් ඒ පුද්ගලයා කිව්වොත් තමන් ගැන තමන්ගේ ඥාතීන දැනුම් දෙන්න එපා කියලා. එහෙනම් කාර්යාලයේ යුතුකමක් තියෙනවා ඒ ඉල්ලීම අනුව ඒක දැනුම් නොදී සිටින්න. අන්න එහෙමයි මේක ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම ඒකේ බලයේ තියෙන කාර්යා කාර්තව්‍යය තමයි ඔය විමර්ශනයක් පැවැත්වෙන අතර අතුරු පැමිණිලි අදාළවන විමර්ශනයක් පැවැත්වෙන අතරතුර පැමිණිල්ල අදාළ වන තැනැත්තා අතුරුදහන් වූ තැනැත්තෙක් බවට තීනය කිරීමට අතුරුදහන් වූ තැනැත්තා පිළිබඳ කාර්යාලයට ප්‍රමාණවත් සාක්ෂි ඇති අවස්ථාවකදී දක්කන්ට නොමැති බවට වූ සහතිකයක් ඉදිරිපත් කිරීම පමණයි. ඒ සහතිකය ලබා දෙන්නට පමණයි මේ බලය මේ කාර්යාලයට තියෙන්නේ. එක්කම අතුරුදහන් වූ තැනැත්තෙක් කියන්නේ යම් තැනැත්තෙකුට අත්පත් වූ ඉරණම ඔහු සිටින ස්ථානය සාධාරණ නොදන්නා බවට විශ්වාස කරනු ලබන අවස්ථාවේ ඒ පුද්ගලයාගේ ඉරණම දන්නවා නම් මේ කාර්යාලයේ වැඩ කටයුතු වලට කාර්යභාරයට වැටෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම අතුරු වාර්තාව නිකුත් කරන්න තියෙන්නේ අතුරු වාර්තා වාත්කා නිකුත් කළ යුත්තේ 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන පනත ක්‍රියාත්මක වන කාලය තුළදී හෝ රෙජිස්ට්‍රාර් ජෙනරල් විසින් දක්වන්නට නොමැති බවට වූ සහතික නිකුත් කිරීමට අවසර ලබා දෙන වෙනත් යම් නීතියක් ක්‍රියාත්මක වන කාලය තුළදී එවැනි සහතයක් නිකුත් කිරීමට පහසුකම් සැලසීමේ කාර්ය සඳහා පමණයි. එහෙනම් අතුරුදහන් වුණා කියලා යවන්නේ ඒ නීති දෙකට පමණයි. වෙන එක නීතියක් පිළිබඳ මේක නිකුත් කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ කාර්යාලයට අපරාධ ගැන හොයා බලන්නටවත් නඩු දාන්නටවත් බලයක් නැහැ. ඒ බලය එතෙන්ට නෙමෙයි ඇති. යම් කිසි අපරාධයක් සිදු වෙලා තියෙනවා නම් දැන්ට නීත්‍යානුකූල බලධාරීන් තියෙන එයාගේ යුතුකම මේවා හොයලා බලන්න. මේකේ විශේෂයෙන්ම මේකයි සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මේක සීමා කරලා තියෙන්නේ තැනැක්තෙක් අතුරුදහන් වුණාද නැද්ද කියලා. මේක උවමනයි. ඇයි උවමන? අපේ විශාල යුද්ධයක් තිබුණා. උතුරේ යුද්ධයක් තිබුණා. දකුණේ යුද්ධ තිබුණා. මේ අතුරුදහන් වූ පුද්ගලයන් බොහෝ දෙනෙක් ගැන තාම අපිට ස්ථිර තීරණයක් ගන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ පුද්ගලයන්ට මොකද්ද වුනේ කියලා. ඒ පෞල්වල අය කැමති සහතියක් ලබා ගන්න. අන්න ඒ සඳහා මං හිතන්නේ LRC වාර්තාවේ විශේෂයෙන්ම කියලා තියෙනවා මේ විශේෂයෙන්ම නෑද හිතවතුන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ඒ ඒ පුද්ගලයන් නැති වුණාද නැද්ද කියලා දැනගන්න. අන්න ඒ අයිතිය ඉෂ්ට කරන්ටයි මේක අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. නැත්තම් මේ පසුපසයන්ටවත් නඩු විශාල සංඛ්‍යාවක් දාන්නවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආරක්ෂක අංශය ක්‍රියා කරත් LTT සංවිධානය සාමාන්‍ය බටේක් වුණත් ඒ පිළිබඳ නඩු දාන එක මෙතන වගකීමක් නෙමෙයි. මෙතන තියෙන එක කාර්යයක් වලන්ඩ කවුද අතුරුදහන් වෙලා තිබෙන්නේ. මේක උවමනයි. මොකද අපි මේ යුද්ධය 2009 අවසන් වුණැද්දි යුද්ධයට අපි විසඳුම් හොයන්ට තියෙනවා. එක විසඳුමක් තමයි මේ පීඩාව ගැන බලන්න. අනිත් පැත්ත තමයි මේ ප්‍රශ්න අවසානයක් කරන්න. We must have a closure to this. Closure is multifaceted. The closure requires that we address many aspects, not only constitution and settlement, not only the return of lands, but also look at the people who are missing in different parts of the country and the remedial action we can take for the families. ඒ පවුල් වලට අයිතියක් තියෙනවා. විශේෂයෙන්ම උතුරේ ඉන්නවා පවුල් ගණනාවක්. මට හැම මුණ ගැහිලා තියෙනවා. ඒ අයගේ පවුලේ එක පුද්ගලයෙක් අතුරුදහන් වෙලා තියෙනවා. මොකද්ද සිදුනේ කියලා තාම කියන්න බෑ. අපි දන්නේ නැහැ. ඒ වගේම ආරක්ෂාංශයේ 5000ක් විතර ඉන්නවා. ඒ පුද්ගලයන් ගැන කිසිම සාක්ෂියක් නැහැ. එහෙනම් ඒ පිළිබඳ අපි අවසානයක් ඇති කර ගන්න ඕනේ. මේ තුවාලේ තවත් වඳ කරන්න උවමනා නැහැ. අපි බලන්න ඕනේ අපි කොහොමද සාත්තු කරන්න කියලා. How do we heal this wound? How do we ensure that we become one nation with one people? අනේක ක්‍රියාත්මක කරන්ටයි මේක ගේන්නේ. මේ පිළිබඳ සමාජ සැකයක් තිබුණා. මේක නඩු දාන්නට යනවා කියලා නඩු දාන්නෙත් නැහැ. යුද්ධ අපරාධ ගේන්නටවත් නෙමෙයි. ඒත් මීට අමතරවයි බැලුවේ දැන් සාකච්ඡා කරගෙන දකුණු අප්‍රිකාව වගේ සත්‍ය කොමිසමක් ඇති කරන්නේ. ටුත් ඇන් රිකන්සිලියේෂන් කමිෂන්. දකුණු අප්‍රිකාවේ අවුරුදු 50ක් මං හිතන්නේ 1950 කාලේ ඉඳන් 48 ඉඳන් 1994 වෙනකන් මේ විශේෂයෙන්ම වර්ගවාදී බෙද ක්‍රමය ඉදිරිපත් කරද්දී විශාල යුද්ධයක් තිබුණා. අභ්‍යන්තර යුද්ධ තිබුණා. බොහෝ අය ඊට අමතරව සිවිල් සංවිධාන වලින් මේකට විරුද්ධ වුණා. දකුණු අප්‍රිකාවේ සුදු රජය බොහෝ දෙනෙක් එතනින් ඉවත් කරා. සමහර අතුරුදහන් වුණා. සමහර අය මැරුණා. යුද්ධ තිබුණා. විශේෂයෙන්ම විමුක්ති හමුදා ගිහින් සුදු අයගේ ඒ ස්ථානවලට පහර දුන්නා. මේ සියල්ලම අවුරුදු 50ක තිබුණේ. මේ සියල්ලම ගැන හොයලා නඩු දාන්නට යනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ කියලා නෙල්සන් මැන්ඩෙලාත් ඩික්ලර්ක් හිටපු ජනාධිපතිතුමත් තීරණය කළා. එයා තීරණ එක අපි සත්‍ය දැනගමු. සත්‍ය කොමිෂනට බාර දෙමු. ඒ කාරණා හොයාගන්න. ඉතින් අපිටත් ඒ සත්‍ය කොමිෂමක් ඇති කර යුතුද කියලා සාකච්ඡා කරලා එහෙම තීරණයක් ගන්නවා නම් අපි මේ සභාවට ඉදිරිපත් කරන්න. සත්‍ය දැනගන්න ඕනේ. ඉතින් අපිට දකුණු අප්‍රිකාවේ රටවල් වල උදාහරණ අරගෙන තමයි ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් මේ පසුබිම ගැන මම කිව්වේ ඇත්ත වශයෙන්ම මේ සංශෝධනයේ සීමා වෙලා තියෙන එක වගන්තයක් ඉවත් කරන්න අපි සියලු දෙනාම දන්නවා. ඒත් මේ විවාදයේදී විශේෂයෙන්ම සහභාගී වෙනටත් රටත් කියන්න අපිට උවමනා වෙලා තියෙන්නේ මේක අවසානයකට ගෙන්න. අතුරුදහන් වූවන්ගේ අයිතියක් තියෙනවා. ඒ අතුරුදහන් වූවන් නැද්ද කියලා දැනගන්න. ඒ වගේම අපි සියලු දෙනාම විසඳුමක් කරා ගමන් කරමු. අපේ විශේෂයෙන්ම මෙහෙයුම් කොමිටිය දැන් ජාතික ප්‍රශ්න ගැන බොහෝ දුරට එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. තව කාරණා කීපයයි තියෙන සාකච්ඡා කරන්න. දේශපාලන වශයෙන් රට අද ඉදිරියට යන්නේ එකඟත්වයක් ඇති කරගන්න. මේ ප්‍රශ්න අතීතයට දාන්න. ඒ නිසා ඒ සඳහා මේ 2016 අංක 14 දරන පනතත් වැදගත් පනතක් බවට නීතියක් බවට ප්‍රකාශ කරමින් මගේ වචන සල්පය මම අවසන් කරනවා.
හොඳයි ගරු අගමැතිතුමා ඊළඟට ඔනරබල් ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
2016 සම්මත කළ බව ඇත්ත. කතානායකතුමා 2016 අගෝස්තු මාසේ අත්සන් තබලා තියෙනවා. ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති ලෙස මේ පනත ක්‍රියාත්මක කිරීමට අදාළ පත්වීම් කරලා තිබෙනවාද අත්සන් කරලා තිබෙනවාද මේ කාල පරිච්ඡේද දුල ඒක පැහැදිලි කරනවා නම් අපි කැමැති.
අපි කිව්වේ මේ සංශෝධනය සම්මත කරයන් පස්සේ තමයි ක්‍රියාත්මක කරන්න කියලා.
නැගන් ක්‍රියාත්මක වෙන්න ජනාධිපතිතුමා අත්සන් කරේ නැහැ.
නැහැ මේක අපි ක්‍රියාත්මක කරන්න කියලා කිව්වා මොකද අපි එදා පාර්ලිමේන්තුවේ එකඟුණේ මේ සියල්ලම සංශෝධනය කරාම තමයි. ඒක ගැන බලන්න.
Honorable Sumandiran you have 15 minutes before that need ප්‍රථම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලාසන් පැමිණෙන්න ඇත.
Honorable Sumandra.
Thank you, Mr. Deputy Chairman, for the opportunity to speak a few words on this amendment that has been presented to the House by the Honorable Prime Minister. As the Honorable Prime Minister said, this is an important piece of legislation that the government brought in respect of the aftermath of the war. There are a number of things that needed to be done. Truth had to be ascertained, justice had to be done, reparation needs to be made, and guarantees of non-recurrence have to be ensured. And in that respect, this was one small baby step, as I said, when we debated this last August. The principal enactment. And it's a matter of regret that although the act was passed in August last year, to this day it has not been operationalized. I'm happy that Honorable Dinesh Gunawardena clarified that as well. And one sees the amendment that has been now placed before the House just to remove one clause, and one sees that that has been made the apparent excuse for not operationalizing this very important yet small step in the direction of reconciliation in this country. It's an important step since, as the Prime Minister himself said, relatives of persons who are missing must know the fate of those who have gone missing. It's a horrendous crime to disappear people, and the government has taken the second step of gazetting and bringing the Enforced Disappearances Act to make that an offence. One hopes that also will not be delayed, that it will be brought very soon to this House. The delay in operationalizing cannot be said to be this small amendment that the Janata Vimukti Peramuna wanted. Once the Speaker signs the bill that has been passed, it becomes an act, and this does not have to be brought into operation by a minister. It is in operation. The President has to allocate, when he allocates subjects and functions to various ministers, there is a practice of identifying the different pieces of legislation under different ministries, and that wasn't done. That not being done cannot be the reason for several steps that could have been taken by the act that has actually come into operation with the signature of the Speaker. I was hoping that the Speaker, Honorable Speaker himself, would be in the chair when I said this. Being the chairman of the Constitutional Council, he could have taken certain steps. The Constitutional Council has to appoint the commission members for this office. Now, that is the responsibility of the Constitutional Council. The minister has no role to play in that. And therefore, for almost 1 year, the Constitutional Council also has been remiss in making those appointments. the minister has certain functions to perform. Where it says the minister shall, that minister perhaps needs to be identified, and until that identification is done, it may not be possible for the minister to perform those functions. But where it is the responsibility of the Constitutional Council, there need not have been any delay, and I think the Constitutional Council has failed to appoint those members of the Commission, and I trust that that will be done without delay. There was a question asked about the Minister of Defence, His Excellency the President. I saw somewhere recently, I think in a speech that he made in Sampur recently, the President has said, once this amendment is passed, he will identify the minister and gazette it under a particular minister. I hope that guarantee will be fulfilled. Because although this act, this office, does not confer civil or criminal liability on any person, the functions of this office is a very serious function, is an important function. It sets in motion a process through which the next of kin can actually be satisfied about the fate of the missing person. It is not enough merely making statements and saying, well, if they are not in detention or they can't be found, either they may have, either they must have left the country or they must be all dead. That will be a very insensitive way that a government deals with this serious issue of persons who have gone missing. There must be a process, and I'm glad that this office is to be set up, because this is the permanent mechanism, a mechanism that the world recognizes to be the right process through which all relevant inquiries can be made so that the relatives can actually be satisfied that every effort has been taken to find persons who are missing. The fear of the security sector in this regard is unfounded. Persons have been made to disappear not only by the security forces. It is true that several surrendered to security forces and thereafter have gone missing. And the government and the security forces must bear responsibility towards that. And when inquiries are made, I believe that will come out. But over a long period of time, through this protracted conflict, there were others also who were responsible for disappearing people. At different times, in different places, people knew if somebody went missing, where to go and look for them. For instance, when the Parnagama Commission held its sittings in Jaffna, people who gave evidence very clearly said, when my son went missing, I went to the EPDP office and asked, why are you keeping my son there? And they gave us assurances, we will release them soon. All of this came in the newspapers. So there was a time when disappearances were carried out by the EPDP. There were times when disappearances were carried out by several other armed groups in Vavuniya, in Mullaitivu, in Mana, in Jaffna, given periods of time and places, our people know who carried out these disappearances. The truth with regard to all of this must be ascertained, must be brought out. The LTTE too conscripted people, at least during the last stages of the war. It may be some people will not say it for fear that they'll be called traitors, but these are facts that are known to our people, and one can't hide this. It is important that the truth is brought out. Only when the truth is brought out can there be true reconciliation. So I urge the government not to be fearful to operationalize this office. It must be done. Everyone must know as to who did what, so that other steps that we take towards reconciliation can be meaningful, can be something that is even-handed, it can't be one-sided, that all will take due responsibility of what they have done during this period. I want to say a few words with regard to the amendment that was brought to the Births and Deaths Registration Act, since the Honorable Prime Minister made mention of that. We find that although certificates of absence have been now made possible, in actual fact, people are facing severe difficulties in obtaining these certificates of absence. There is no clarity with regard to this. People are fearful that if they obtain certificates of absence, no further inquiries will be made. Nothing can be further from the truth. Certificate of absence is the first acknowledgement by the government that that person is missing. Thereafter, the fate must be ascertained. And if it is ascertained that the person is dead, then a death certificate can be issued. But the reason why a certificate of absence is issued is so that there can be certain other remedial measures that can be taken. The Office of Reparations must come into being. There must be other consequences with regard to dealing with property that was owned by the person who was missing, certain even marital rights, and so on. The persons will benefit if they have a certificate of absence of their next of kin who has gone missing. The officials in the district secretaries, secretariats, and divisional secretariats also seem unaware or not very clear as to the provisions with regard to the amendment that was made. And I'm told people are being misled with regard to this, and I would like the government to make clear, even through advertisements and pronouncements, perhaps through circulars issued to divisional secretaries and district secretaries, the true position with regard to the certificate of absence, so that our people will not be sent from pillar to post, will not have to be in a state of not being clear as to what they should do. Some are told, well, if you obtain this, then no inquiries will be made. Some are told only if you get a certificate of death, then certain legal consequences can follow. So there is a large amount of suspicion as to what a certificate of absence can accomplish, and I urge the government to make that clear. With regard to operationalizing this Office of Missing Persons, we do hope that this long delay, this unwarranted delay, I say unwarranted delay, because there was no necessity to wait for this amendment. Pieces of legislation are passed in this House, bills are passed and made into act. They are amended from time to time for various reasons. Merely because an amendment should be made cannot be the reason why that act should not become operational. This amendment removes one clause where the office was initially specifically enabled to enter into contracts with certain entities, but that does not actually prevent this office from entering into agreements, arrangements with any entity. This is a superfluous provision that is being removed, and that is why I think we will have no objection to this amendment. Thank you.
Thank you. ගෞරව රාහු හකිම්.
Honorable Bismillah Rahman Rahim, Honorable Deputy Chairman of Committees, the Office of the Missing Persons Bill, though enacted, had not been put into operation, and we heard from the Prime Minister certain assurances being given about the need to bring a closure to the misery of the people who have had their own kith and kin going missing during the period of conflict in this country, and particularly issues relating to the final phase of the war that ended almost 7-8 years ago in the year 2009. Now, it is important for us to bear in mind that the issues pertaining to the transitional justice agenda that we had committed ourselves to after the October resolution in 2015 in Geneva has four important limbs. The first, the limb relating to the, we can deal with the Truth and Reconciliation Commission, and an assurance of non-recurrence and steps to be taken to ensure non-recurrence of these issues of disappearances. And the other is, of course, establishing the Office of the Missing Persons. The Honorable Sumandiran, who spoke before me, very rightly said, that's a very small step towards the transitional justice program towards which the government has made its commitment. Then we have the need to establish the Office for Reparations. Then, of course, we have the other more controversial judicial mechanism with the special counsel and various other appendages that are required. Now, these issues are have been perceived to be, I must confess, to be, you know, this particular discourse is perceived as something that is having a lack of progress in its implementation. And this, the main reason we must, you know, I as a leader representing a minority party can't run away from the realities. It is because of the culture of impunity and the triumphalist rhetoric that has persisted in this country ever since the war had been the cause for the lack of progress. Now, midway through this government's tenure, we unfortunately are witnessing once again the re-emergence of the partisan interests coming to play. The re-emergence of partisan interests and their politics has been the main cause for these delays. Now, for instance, now our government itself is comprised of a broad coalition of several political parties, as well as when this broad coalition came, we also had within us several civil society organizations which came together to bring about a regime change in order to get rid of the disillusionment and anger that was there among the people, particularly as a result. I mean, there were issues of corruption and various other issues, and we have pledged to go forward and implement various programs in order to achieve those objectives. But when it comes to issues of transitional justice, I mean, we have to admit the re-emergence of these partisan interests that has now come to play. Let us also now look at the members of the joint opposition here. They form a part of a ruling party which is on this side. And we cannot deny the fact that there are significantly varying views on the causes of conflict and also on the economy. So this is retarding the progress of an administration, and that lack of progress is also having an impact in our commitments given to given in international fora like the United Nations Human Rights Council. Now this is something that we cannot run away from, because it has been perceived over a period of time that our commitments are vague and it fell short of our commitments made before the Human Rights Commission. Now, we should not forget the fact that we co-sponsored the resolution. Having co-sponsored the resolution, we have, you know, the readiness of our government to commit to the resolution in full while taking ownership of its terms is also important. There has to be a timeline within which all these commitments have got to be followed up. Of course, we can take some respite by the fact that since the October 2015 resolution, there is a regime change in the United States as well. The new president and his team doesn't seem to be pursuing human rights agenda in other countries as aggressively as the former regime. And therefore, there can be some of those hawks who are looking to renege or to get away from internal obligations, may be hoping that the current U.S. administration may look away for a while, and that might give us an opportunity to once again start shifting the goalposts. Now, this is where whatever the Honorable Prime Minister assured this House becomes very important. He very clearly said that he wants a closure to the misery of the people. The parents and the relatives are those people who had gone missing. Particularly now, this implementation of the, or rather, the conduct of the Office of Missing Persons cannot by itself fulfill the requirements without criminalizing disappearances. Now, this is very important. Enforced disappearances as a crime has to be embodied in our penal statutes. It has to be brought in as a separate statute or be brought in as an amendment to the age-old, 100-year-old, or century-year-old penal code. So enforced disappearances has to be criminalized. Together with that, we have to have security sector reforms. Now, security sector reforms is another issue.
Honorable Minister, please wind up.
Yes, Mr. Deputy Chairman of the Committee, I'm winding up. Then, of course, the release of lands. Now, this also is connected to all these issues, because this is in the transitional justice, in the theater of transitional justice, the release of lands, certain amounts of lands have been released. But then there are large segments of lands in the eastern province where army camps, navy camps are occupying large pieces of land. There are very plush hotels that have been built by armed forces sitting on lands which have been the area from which the area people have been earning their livelihoods. I've lost. And in the eastern province, I don't see much of a change. Of course, in Valigavam North, land had been released perhaps, and some other lands are also in the process of getting released. But then what is happening to the other lands in the eastern province? Now, for instance, in the Toppur village, there is a 10 houses scheme where an army camp is sitting. For several years, they moved one camp, but then that camp, despite the request, I had gone and met the defense secretary because since he happened to be my own secretary, and I'm told that he is today coming before the High Post Committee to be going to Germany as our next ambassador, I had persuaded him several times to look at the grievances of the people of the eastern province where large tracts of land have been occupied by security forces. These are private lands which need not be there after the war. And therefore, most of these issues, I think setting up the Office of the Missing Persons alone, Mr. Deputy Chairman of Committees, is not going to solve the problem. We need to follow up on the rest of the pledges that were made in Geneva, and I would like to bring this to the attention of the government through you and conclude my speech. Thank you.
Thank you, Garu Bimal Ratnayak. Umadumata Palvai.
Garu Sabhapathumani. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම පනත සංශෝධනය කරන අවස්ථාවේදී කරුණු කීපයක් කියන්න අවශ්‍යතාවය තිබෙනවා. විශේෂයෙන්ම මේ සංශෝධනය සිද්ධ වෙන්නේ 2016 අගෝස්තු මාසේ 11 වෙනි බ්‍රහස්පතින්දා මේ පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනතා මිත්‍රවරුන විදියට අප මෙම සංශෝධන තුනක් ඉදිරිපත් කරමු ලැබුවා. ප්‍රතිපත්තිමය වශයෙන් ජනතා මිත්‍ර ප්‍රමුණ විදියට අප මෙම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටවීමට එකඟයි. ඒ මෙම කාර්යාලය පිහිටවීමෙන් අතුරුදහන් වූ විවිධ වකවානුවල අතුරුදහන් වූ ජනතාවන්ට යුක්ති ඉටු වෙනවා කියන මිත්‍යා විශ්වාසය මත පදනම් බලා නෙමෙයි. යුක්ති ඉටු වීම ඉඩකඩ 101ක්වත් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් එසේ තිබියදී වුණත් මෙවැනි ඒක මම මේ තැනට ඇවිල්ලා තියෙන්නේ කරුණු මත නැතෝ අවිශ්වාසය මත ජීවත් වෙන නිසා නෙමෙයි. නමුත් මෙහෙම හෝ කාර්යාලයක් පිහිටවීම අවශ්‍යතාවයක් ලෙස දක්වන නිසා ඒ වගේම 1971 පිළිබඳව 1983 අතුරුදහන් පිළිබඳව 87 90 කාලය අතුරුදහන් වීම පිළිබඳව පවතිච්ච ඒ පිළිබඳව පත් කරන ලද මෙවැනි ආකාරයේ කොමිෂන් වලට කාමිටු වලට ජනතා මිත්‍රුනේ නායකයන් සමාජිකයන් විවිධ අවස්ථාන වලදී සාක්ෂි දීලා තිබෙනවා ඒ නිසා අපි කල්පනා කරා විශාල යුද්ධයක් පැවතුණා අතුරුදහන් වීම විශාල වශයෙන් සිදු වුණා ඒ නිසා අවම වශයෙන් යුක්තිය ඉටු කරගන්න තනක් හරි තියෙනවා උත්සාහයක් ගන්න පුළුවන් කියන විශ්වාසය හරි ඇති වෙන නිසා අපි විශ්වාස කරනවා මෙම කාර්යාලය අවශ්‍යයි කියලා ඒ වගේම එම සංශෝධන තුන ඉදිරිපත් කරපු අවස්ථාවේදී එක් පරිමේතු ක්‍රියාවලියට මන්ත්‍රී කණ්ඩායමක් සුවිශාල වශයෙන් බාධා කිරීම නිසා තමයි එම සංශෝධන තුනෙන් දෙකක් මම විසින් ඉදිරිපත් කරමු ලැබුවා පළවෙනි සංශෝධනය මම මගේ කතාවේ මා හැන්සාඩ් වාර්තාව එදා දිනේ හැන්සාඩ් වාර්තාවේ මා ඉතා පැහැදිලිව සඳහන් කළා තිබෙනවා අද මේ ඉදිරිපත් කරන සංශෝධනය මම මගේ කතාවේදී ඉදිරිපත් කරනු ලැබුවා දේශීය වශයෙන් හෝ විදේශීය සහ සංස්ථාගත කරන ලදුව හෝ එසේ නොමැති සංවිධානයක් හෝ යම් තැනැත්තෙකු සමග ගිවිසුම් වලට එකඟ වීම එළඹීමට මෙම කාර්යයට තිබෙන අයිතිවාසිකම ඉවත් කරන්න කියලා සංශෝධනයක් අපි ඉදිරිපත් කරනු ලැබුවා නමුත් ඒ කාලගෝටිය මැද්දේ එම කාරණේ හරියාකාරව කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරගන්න බැරි වුණා. ගරු සභාපතිතුමනි එම සංශෝධනයේ අරමුණ වෙලා තිබුණේ ලංකාවේ අතුරුදහන් වූ බහුතරයක් යුද්ධයෙන් අතුරුදහන් වුණේ බහුතරයද මන ජනතාව ඊට කලින් සිංහල අය මුස්ලිම් අය අතුරුදහන් වෙලා තිබෙනවා වැඩිපුර යුද්ධයෙන් අතුරුදහන් වුණේ ඒක පැහැදිලි දෙමළ ජනතාව ඊට අමතරව හමුදා බටයන් අතුරුදහන් වෙලා තිබෙනවා දෙමළ ජනතාවත් අතුරුදහන් වෙලා තිනු LTT සංවිධානය පැත්තෙන් මේ ඒ නිසා ඒ යුක්ති ඉටු කිරීම අවශ්‍යයි සොයා බැලීම අවශ්‍යයි උනේ මොකද්ද කියලා කෙනෙක් අවශ්‍යයි නමුත් මේ සංශෝධන ඉදිරිපත් කිරීම ආරම්භන උනේ මේ යුක්ති ඉටු කිරීම පිළිබඳ කාරණය අනවශ්‍ය ලෙස අන්තර්ජාතිකකරණය වෙලා තිබෙනවා ඒ අන්තර්ජාතිකකරණය වැළැක්වීමත් ඒ වගේම මේක NGOකරණය වැළැක්වීමත් මම හිතන උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් එක වෙලා තියෙන එක විශාල ගැටලුවක් තමයි මේ යුක්ති ඉටු කිරීම වෙනුවෙන් පෙනී සිටින ව්‍යාජ ව්‍යාජ ජාත්‍යන්තර සංවිධාන සහ ව්‍යාජ එන්ජෝ සංවිධානවලින් මේ යුක්තිතු කිරීමේ යාන්ත්‍රණයන්ට සිදුලා තියෙන සුවිශාල බාධා. ඒ නිසා මේ සංශෝධනය ආරම්භ වුණේ ඒකයි. ඉතින් මම කනගාටු වෙනවා හැබැයි එම සංශෝධනය නිසා මේ කාර්යාලය ආරම්භ කිරීමට ආරම්භ කරලා නැත්නම් මේ ආරම්භ කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත ආණ්ඩුවට ඕනතරම් ගන්න කාලයක් තිබුණා. මාස 7ක කාලයක් තිබුණා. තේවා ඉටු නොකිරීම අතරම මේ ආණ්ඩුව තරම් මේ රටේ සමහර ප්‍රතිසංස්කරණ කළ හැකිවතිබට ප්‍රතිසංස්කරණ නොකර අත්තරණ ආණ්ඩුවක් මට පහුගිය අවුරුදු 10-15 තුළ මතක නැහැ. මොකද මේ ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් කිරීම පිළිබඳ ප්‍රශ්නය කල් දාලා දැන් දූෂිතෝ ආණ්ඩුව අස්සට ඇවිල්ලා අද ආණ්ඩුව හයිජැක් කළා තියෙනවා. ඒක බෑ. ඉතින් මේ ආණ්ඩුව ඇත්තටම මේ ජනතාවගේ හයියෙන් පත්වෙච්ච ආණ්ඩුවක් මිසක් ආණ්ඩුවේ තනිතනි දේශපාලනඥයාගේ දක්ෂතාවය මත දේශපාලන පෞරුෂය මත ගෙනිත සුවිශාල වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙච්ච ආණ්ඩුවක් නෙමෙයි. ඇත්තටම නිකන් කුලියටම ගත්ත ආණ්ඩුවක් මේක. අපි දන්නවා 2010 රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව හදාගත්ත ඒ පක්ෂයේ හයියේ එතුමාගේ හයියේ 94 චන්ද්‍රිකා මැතිණිය ආණ්ඩුව හදාගත්ත එතුමියගේ හයියේ එහෙම ආණ්ඩුව තියෙනවා. මේ ආණ්ඩුව එහෙම එකක් නෙමෙයි. ඒ එසේ තිබියදී රටේ යම්කිසි මේ අපි මේ ප්‍රශ්නට කේන්ද්‍ර වුණොත් යම්කිසි ජාතික සංහිඳියාවක් ජාතික සමගියක් එක රටක් ඇතුලේ යුක්තිය අවම වශයෙන් හරි ඉටු කරගන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරන්න ඇතිතරම් අවස්ථා තිබේදී ඒවා ඉතාමත්ම නොසලකිල්ලේ හැඟීම් විරහිත ආකාරයට අත්හරින ආණ්ඩුවක් විදිහට තමයි මට මේක හඳුනගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කාර්යාල ආරම්භ කිරීමට අදාළව කළ හැකිව ගොඩක් දේවල් තිබුණා. මම හිතන්නේ එකක්වත් කරලා නැහැ. ඒ නිසා අපේ ඉදිරිපත් කළ සංශෝධන තුනෙන් අද මේ එක පළවෙනි එක ඉදිරිපත් වෙන්නේ. ඒක ආණ්ඩුව පැත්තෙන් එදා පිළිගත්ත ඉදිරිපත් කරගෙන බැරි වීම සම්බන්ධව තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒක අද ඉදිරිපත් කිරීම ගැන අපි සතුටු වෙනවා. නමුත් කාර්යාලය ආරම්භ කළ වැඩ පටන් ගැනීම මම හිතන්නේ ප්‍රමාද කිරීම වැරදි. ඉතින් අනිත් සංශෝධන දෙකේ ආරම්භන තිබුණෙත් ඒවා අනුමත වෙච්ච දේවල්. මම නැවත වෙලාව ගන්නෙ නැහැ. වෙලාව ගොඩක් නැති නිසා. ඒ සියල්ලම තිබුණේ ගරු සභාපතිතුමනි යුක්තිය ඉටු කිරීමේ කාර්යය හරියට කරගන්නත් ඒ යුක්තිය ඉටු කිරීමේ කාර්යය ඉටු කරගන්න ගියාට පස්සේ අපේ රටේ සෛරීත්වයට අනවශ්‍ය බලපෑමක් කරන්න විවිධ ජාත්‍යන්තර සහ වෙනත් කණ්ඩායම් වලට ඉඩ කඩ හදාගන්න එක අවම කිරීම ආරමුණින් පමණමයි එම සංශෝධන ඉදිරිපත් කරේ. ඒකම මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ කරුණේදී මා කියන්න කැමති දැන් මේකට අදාළව ඒ මොහොතෙත් ගොඩක් තර්ක මතු වුණා මේක ත්‍රිවිධ හමුදාව පාවා දෙන සැලැස්මක් කියලා. ගරු කථානායක සභාපතිතුම මම කියන්න කැමති අපේ රටේ ආණ්ඩුව අපි දන්න කාලේ අපි අහලා තියෙනවා මම හිතන්නේ කොමිෂන් සභා වාර්තාවක් තිබෙනවා බලය ලබා ගැනීම සහ බලය රක ගැනීම වෙනුවෙන් LTT සංවිධානයට ආයුධ දුන්නු ජනාධිපතිතුරු ඉඳලා තියෙනවා මේ රටේ ආයුධ සිමෙන්ති ඔක්කොම. ඒ වගේම බලය ගැනීම වෙනුවෙන් LTT එකත් එක්ක බලයමට ඒමට පෙර කුමන්ත්‍රණකාරී ලෙස ගිවිසුම් ගහපු අගමැතිවරු මේ පාර්ලිමේන්තුවේ දැනුත් ඉන්නවා. ඒ වගේම බලය ගන්න උතුරේ ජනතාව ඡන්ද දෙන එක වළක්වන්නේ LTT සංවිධානයට කෝටි ගණන් සල්ලි පුදුපු ජනාධිපතිවරුත් මේ රටේ ඉඳලා තියෙනවා. දැන් ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ජනාධිපතිකම් නැතුව ඉන්නේ. ඒ නිසා මේ තමන්ගේ බලය ලැගැනීම වෙනුවෙන් හමුදා පාවා දෙන්න ඕන නම් හමුදා පාවා දීපු අවස්ථා වෙන ඕනම දේවල් කරපු අවස්ථා තියෙනවා. දැන් මේ පනත එනකොට විතර මේ හමුදාව පාවා දෙනවා රණවිරුව පාවා දෙනවා කියන තර්කය මතු කරන නිසා මම කියන්නේ ඒවා ගොඩක් කලිනුත් වෙලා තියෙනවා. නමුත් මේ ආණ්ඩුව සම්බන්ධව කියන්න තියෙන්නේ මේකයි. තමන්ගේ ජයග්‍රහණය වළක්වන්න 2015 ජනවාරි මාසේ 7 රාත්‍රී හමුදා කොමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා කියන එක මේ රට ක්‍රියාත්මක කරන සැලසුම් කළා තිබුණා කියන එක රටේ බොහෝ දෙනා දන්න කරුණක්. අඩු ගානේ කළ වර්තමාන මුදල් අමාත්‍යවරයා දාපු පැමිණිල්ලක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ලිඛිත. ඒ තමන්ගේ ජයග්‍රහණය වළක්වන්න හමුදා කොමන්ත්‍රණයක් වුණා කියලා තමන්ගේ විදේශ වර්තමාන මුදල් අමාත්‍යවරයා කියන එක ගැනවත් පරීක්ෂණයක් කරන්න උවමනාවක් නැති ආණ්ඩුවක් මේ හමුදාව දඩියම් කරනවා කියලා මේකට විරුද්ධ විපතර්කයක් හදන එක බොරුවක් මම කියන්නේ. ඒත් හමුදාවත් එක්ක මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් හදාගන්න තියෙනවා නම් එතන හොඳ ප්‍රශ්නයක් තියෙනවා. අඩු ගානේ ඒකටවත් උනන්දු වෙන්නේ. ඒ නිසා මේ හමුදාව දඩයම් කරන්න තමයි මේක හදන්න යන්නේ කියලා ජාතිවාදී අර්ථේ තර්කය මතු කරන එකේ පදනමක් නැහැ. ඒ නිසා අපි ඉතාමත් වගකීමෙන් කියනවා ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතියකට අනුව යුද හමුදා පනතට අනුව ඒ යුද හමුදා පනතට අනුව කටයුතු කරපු අයට මේකෙන් ප්‍රශ්නයක් නැහැ යුද හමුදා පනතට නැතුව ක්‍රියාත්මක වෙච්ච අයට දඬුවම් ලැබීමක් විය යුතුයි ඒක ඒක රට පාවා දීමක්වත් මොකක්වත් වෙන්නේ නැහැ මොකද අපි එහෙම කියන්නේ 80 90 කාලේ ඔය වෙච්ච දේවල් මේ රටේ ජනතාව දන්නවා අපිත් දන්නවා ඊට කලිනුත් වෙච්ච දේවල් දන්නවා ඒ නිසා මෙත නමුත් ඉතා වකිමේ කියන්නේ මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ මේ හමුදා පාවාදීමේ කතාවක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ උනේ මොකද්ද කියලා හොයන එක. මොකද LTT සංවිධානයත් දහස් ගණන් දෙමළ ජනතාව වෙනත් සංවිධානට අයත් දෙමළ දේශපාලන නායකයෝ සුවිශාල ප්‍රමාණයක් අතුරුදහන් කිරීමට ලක් කළ තියෙන නිසා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මට ලැබී තිබෙන වෙලාව ගොඩක් නැති නිසා මම කියන්න කැමති මේ ලෝකේ පත් කළ තියෙන මේ වගේ ප්‍රශ්නකට පස්සේ අතුරුදහන් වීමේ කොමිෂන් සභා ගණනාව එකක් තමයි දකුණු අප්‍රිකාව. දැන් දකුණු අප්‍රිකාවේ ට්‍රුත් කොමිෂන් එක තරම් කතාවෙච්ච ට්‍රුත් කොමිෂන් එකක් නැහැ. දැන් අග්‍රාමාත්‍ය රයිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක ගැනත් කිව්වා. මම හිතන්නේ මේ ආණ්ඩුව විතර මේ ට්‍රුත් කොමිෂන් සම්බන්ධව අන්ට්‍රුත් කියන ආණ්ඩුවක් නැහැ. මේ ආණ්ඩුව පත්තරේ දවස් තමයි ට්‍රුත් කොමිෂන් ගැන කතා කරන්නේ. දැන් අවුරුදු දෙකමාරක් ඉවරයි. තමුන්නාසලාට හදන්න වෙන්නේ අන්ට්‍රුත් පිළිබඳ කොමිෂන් එකක් 2020න් පස්සේ. කියපු බොරු ගැන හොයන මොකද දකුණු අප්‍රිකානු කොමිෂන් පිළිබඳව මට විස්තර ගොඩක් කියන්න පුළුවන් නමුත් වෙලාව නැති නිසා මේ කොමිෂන් එක පත් කරා හොයා බලන්න 1964 ඉඳලා 90 දක්වා මොකද වර්ණ වේදවාදය තිබුණා නීතිගත කර 1964 දකුණු අප්‍රිකාවේ ගරු සභාපතිතුමනි ඒ කොමිෂන් එකෙන් ගොඩක් දේවල් හොයන්න පොරොන්දු වුණා මූලික වශයෙන් කාර්යාල 4ක් පිහිටවන තීන්දුව කරා දකුණු අප්‍රිකානු සත්‍ය ප්‍රතිසන්දාන කොමිසම යටතේ මානව හිමිකම් උල්ලංඝන වීම පිළිබඳ කමිටුව ඊට පස්සේ ෂමා කමිටුව වන්දිහා පුනරුත්ථාපන කමිටුව සහ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුව නමුත් මේ තියෙනවා ඒ කොමිෂන් එකේ වාර්තා පිළිබඳව 2014 දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවකින් අපි ගත්ත සාරාංශය මොකද්ද තියෙන්නේ TRC විසින් අපරාධයන්ට හා මානව හිමිකම් අහිමිවෙකට හෝ පවුලකට වසරකට USD 3500 බැගින් වසර 6ක් ගෙවන ලෙස නියෝග කළේ. නමුත් අවසානයේ අපරාධිත්වයන් 21000කට පමණක් ගෙවන ලදී. එමෙන්ම TRC නිර්දේශ ක්‍රියාත්මක කිරීම මුළුමනින්ම පාහේ අත්හැරිය ඇති බව බහුතරයක අදහස වී තිබේ. ඒ දකුණු අප්‍රිකාව. ඊට පස්සේ ග්වාතමාලාව. වෙලාව නැති නිසා මම කියන්න කැමති නැහැ. ඒකෙත් අවසානටම කියන්න පුළුවන් දේ තමයි මේ ග්වාතමාලාවේ ලක්ෂ 2ක් මිනිස්සු රජයේ හමුදා සා CIA සංගජන මැදිහත් වීම මත ඝාතනය වුණා. ග්වාතමාලා කොමිෂමත් කතර පස්සේ මොකද්ද? අවසාන දැන් තියෙන තත්ත්වය තමයි නිර්දේශ ක්‍රියාවට නැංවීම අතිශය දුර්වල හා මන්දගාමි වන අතර විශාල මුදල් හිඟයකට මුන දී තිබේ. ඊට පස්සේ ගරු සභාපතිතුමනි මට කියන්න කැමති චිලියේ අපි කවුරුත් දන්නවා පිනෝච කියන ඝාතකයාගේ යටතේ CIAගේ සංවිධානය අද ඔය ලංකාවත් එක්ක ආරක්ෂක ගිවිසුම් ගහන්නේ ඇමරිකාව මැදිහත් වෙලා චිලියේ ඡන්දෙන්පත් වෙච්ච ආණ්ඩුව විනාශ කළා. කල්ලතර ලක්ෂ ගාණක් මැරුවා 40,000ක් අතර අතුරුදහන් කළා. ඒ චිලියේ වෙලා තියෙන දේ තමයි ඒ වාර්තාවෙත් අද තියෙන තත්ත්වය තමයි ඉතාම දුර්වලයි පරිශන කටයුතු දඬුවම් දීම් බිඳුවයි. ඊට පස්සේ එල්සල්වදෝරේ ඒ වාර්තාව මම ළඟ තියෙනවා උමතුවේ සිට බලාපොරොත්තුව දක්වා කියන වාර්තාව එල්සල්වදෝරේ මෙවැනි ඝාතන සම්බන්ධව පත් කරා කමිටුවක් From Madness to Hope The Year 12 Year War in El Salvador කියලා එක එක තේමාවක් තියෙනවා මම එක කියන්න කැමති සාමයේ ගොඩනැගිය හැක්කේ යුද්ධය වෙනුවෙන් සටන් කළ සටන්කාමීන්ටම යන තේමාව ඔස්සේ තමයි ගොඩනගන්නේ. ඒ කියන්නේ යුද්ධයට හවුල් වෙච්ච පාර්ශවය මේකට හවුල් කරන් තමයි සාමයේ ගොඩනගන්න ඕනි කියන මතයට උන් ගියා. නමුත් ඒකෙත් අවසාන ප්‍රතිඵලය තියෙන්නේ කොමිසමේ වාර්තා නිකුත් වී අද වෙද්දී වසර 20ක් ගත වී තිබුණද මර්ධනයට ගොදුරු වෑ වෙනුවෙන් සිදු වූ සාධාරණයක් නොමැත. ඊට පස්සේ ආජන්ටිනාව ආජන්ටිනාවෙත් එහෙමයි CIA උදව් මත ආණ්ඩුවක් ඒකාධිපති හමුදා ආණ්ඩුවක් හැදුවා 1976 ඉඳලා 83 දක්වා තිබ්බා 40,000 අතුරුදහන් කළා කොමිෂන් එකක් පිහිටෙව්වා මේ අපරාධකරුවන්ට දඬුවම් ලැබී එක්කෙනා චිලියේ ගත්තොත් එක හමුදා කර්නල්වරයෙක්ට විතර දඬුවම් දීලා තියෙනවා ඒ නිසා මම ඉතාව කීමේ කියන්න කැමති මේ පිහිටවන කාර්යාලය එහෙම එකකුත් නෙමෙයි. නමුත් පොදුවේ මේ පිහිටවපු කාර්යාල වලින් ලෝකේ පුරාම ගරු සභාපතිතුමනි අපරාධ කරන දඬුවම් දීලා නැහැ. ඒක තමයි ලොකුම අපරාධ. ඒක තමයි සත්‍ය. ඒක ෆැක්ට් එක. නමුත් මේ හැම කමිෂන් එකෙම වෙච්ච හොඳ දෙයක් තියෙනවා. මේ නරක ඔක්කොම මැද්දේ බොරුව වංචාව ඔක්කොම මැද්දේ ඒක හොඳ දෙයක් තියෙනවා. ඒක තමයි තමන්ට වෙච්ච කරදරය. LTT සංවිධානයේ කොහොමද තමන් EPDB සංවිධානයේ වෙච්ච නිසා, ටෙලෝ සංවිධානයේ වෙච්ච නිසා, TULF එකේ වෙච්ච නිසා කොහොමද හිරියට ලක්ුණේ කියන එක. කියන්න මිනිසුන්ට අවස්ථාවක් දීලා තියෙනවා. නැත්නම් හමුදාව ශ්‍රී ලංකා හමුදාව නිසා ඒකට සම්බන්ධ වෙද කණ්ඩායම් නිසා තමන්ට වෙච්ච කරදර හිරියාර අපරාධ මොනවද කියලා කියන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ලැබෙනවා. තමන්ගේ ප්‍රශ්නෙට අහුම්කම් දෙන්න. තමන්ගේ ප්‍රශ්නෙට ආණ්ඩුවක් අහුම්කම් දෙන්න දෙනවා කියන විශ්වාසය ඥාතින්ට ලැබෙනවා. මේ කමිෂන් හැම එකකම මොකක් හරි සාර්ථකත්වයක් තියෙනවා නම් ගරු සභාවතුන් ලැබිලා තියෙන්නේ මොකන්ද? තමන්ට අසාධාරණයක් වුණා, තමන්ට කරදරයක් වුණා කියන එක රාජ්‍ය මට්ටමේ පිළිඅරන් තියෙනවා. දැන් මේ කමිෂන් පහෙන් හතරකම තියෙන දේ තමයි රටේ ජනාධිපතිවරයා, අලුත් ජනාධිපතිවරයා මේ කමිෂන් එක පිහිටවනලා හිටපු ජනාධිපතිවරයාට නිර්දේශයක් කළා තියෙනවා. මේ හැම කමිෂන් එකක්ම හතරකම ඒ වෙච්ච අපරාධවලට ජාතියෙන් සමාව ගන්න කියලා. ඒක කරපු ජනාධිපති නෙමෙයි, ඊට පස්සේ ආපු ජනාධිපති. සමහර අවුරුදු 25කට පස්සේ ආපු ජනාධිපතිට කියලා තියෙනවා ඒ වින්දිතයන්ට වෙච්ච අපරාධය පිළිබඳව සමාව ගන්න කියලා. ඒ නිසා මේ කමිෂන් මේ ක්‍රියාවලියේ තියෙන ප්‍රයෝජනේ තියෙන්නේ ඔන්න ඔය තුවාලේ තියෙන දුක විමෝචනය කරගන්න අවස්ථාවක් ලැබී. ඒ නිසා අපි දකින දේ තමයි වර්තමාන ආණ්ඩුව, වර්තමාන ආණ්ඩුව ඒ වන්දි ලබා දීමේ ක්‍රියාවට අදාළ කරන කාර්යාලය පිහිටවල එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගෙවල් හට 5000ක් තියෙන එක මිත්තල්ලකට පගාව දීලා මිත්තල් එකෙන් ගෙවල් මට විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමනි. ඒ නිසා ගෙවල් ටික නැහැ. 65000කුත් නැහැ, 6500ක් නැහැ, මොකක්වත් නැහැ. ඊට පස්සේ අතුරුදහන් වුවන් පිළිබඳ සෙවීමේ කටයුත්ත. ඒක සිද්ධ වෙන්නේ නැහැ. දැන් කාර්යාලය පිහිටුවම ඒක වුණොත් හොඳයි. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමති ඉතින් අවසාන වෙන දේ මොකක්ද? අවසාන දේ තමයි මේක මත නැවත වතාවක් ජාතිවාදී විදියට වැඩ කරන්න උතුරේ දේශපාලන පරිසරය හදනවා. අද උතුරේ පැහැදිලි දේශපාලන බෙදීමක් ඇතිලා තියෙනවා අපිට පේනවා. ඒතරේ අන්තවාදී කණ්ඩායමට අවස්ථාවක් එනවා. මොකද්ද? ඔය අපි කියුවන්නේ මොනවත් වෙලා නැහැ කියලා. ඒතරේ TNA මන්ත්‍රීතුමාට මොකද වෙන්නේ? ඒකට කවුන්ටර් කරලා ඊළඟට දෙමළ මිනිස්සුගේ ඡන්ද ගන්න නම් විග්‍රහේශරන්ට වඩා දෙමළ කමක් පෙන්වන්න ඔබතුමාට සිද්ධ වෙන්නේ. ඒක නේ වෙන්නේ. නෑ එම කරේ නෑ. දැන් මේ විදිහට ආණ්ඩුව මේ නොසලකාරලා ගියොත් එන්නේ එමයයි. තමුන්නාසී සිද්ධ වෙනවොත් විග්නේශරන්ට වඩා දෙමළ කියලා පෙන්න ගන්න. ඒ නිසා ආණ්ඩුවේ වගකීම තියෙනවා. ඔබතුමාට අත වගකීමක් තියෙනවා. නමුත් ආණ්ඩුවට වගකීම අවසාන වශයෙන් මම කියන්න කැමති කරු සභාපතිතුමනි මේ දවස්වල මේ අපේ රටේ ජාතිවාදී කතාවක් යන නිසා මම ඊතාව වගකීමෙන් කියන ගැදී මම ඊයේ මගේ Facebook එකෙන් ගත්තේ ඒක ෂෙයා වෙනවා. විශේෂයෙන්ම මේ විවිධ ජාතිවාදී ආගම්වාදී හිරිහැර සිද්ධ වෙනවා කියේ. දැන් අද මම දැක්ක පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා යම් සංකලන ප්‍රමාණයක් ඉදිරිපත් කළා. හේ මේ ජාතිවාදී ප්‍රකාශ සම්බන්ධව පැමිණිලි 21ක් ලැබිලා තියෙන අය. ඒ වගේම පහර දීම් පිළිබඳව පැමිණිලි 14ක් ලැබිලා තියෙන අය. ඒවට අදාළව 15 දෙනෙක් අත්අඩංගු කරන් තියෙනවා. මේ 15ෙන් 12ක් සිංහල අය, 2ක් මුස්ලිම් අය, එක්කෙනෙක් දෙමළ අය කියලා. වෙනම 21ක් තියෙනවා ජාතිවාදී ප්‍රකාශ කරපු අය, දේශපාලන නායකයෝ, ආගමික කට්ටිය ඔය ගණන්. එතකොට මේ අතර මම කියන්න කැමතියි දැන් මේ මම මේක හැන්සාට් කරනවා ගරු සභාපති ඔබතුමා අවසර ඇතුව මේ තියෙනවා අද බුදු පිළිම හෙට ජේසු පිළිම මේකද අපේ ඔහොම කියලා මේ බුදු පිළිම කඩපු ඒවායේ ෆොටෝ වගේක් දාලා තියෙනවා.
කරු මන්ත්‍රීතුමා
මට විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. මේ මේ
ඊට පස්සේ මේ 2 minutes giving
මම අවසන් කරනවා. එතන මේ තියෙනවා බුදු පිළිම කඩපු අය විවිධ මේ. එතන මම ආද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් මම වෙනමත් මීට කලින් මේක දිගට හොයන ප්‍රශ්නයක්. එතුමාගෙන් මම අහලා බැලුවා. දැන් පහර දීම අවස්ථා 14 මොනවද ආගමික ස්ථානවලට පහර දීම් තියෙන්නේ කියලා. මුස්ලිම් සිද්ධාස්ථාන තුනකට තියෙනවා කෝවා යම් පහර දීම් පිළිබඳ තොරතුරු. ඊට පස්සේ මම අහුවා බෞද්ධ සිද්ධාස්ථාන එකකට හරි මේ පෞරාණික උරුමයකට හරි හානි කරා කියලා. පැමිණිල්ලක් ලැබිලා තියෙනවාද කියලා. ගරු සභාපතිතුමනි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු ප්‍රකාශ කරේ තමයි එකදු පැමිණිල්ලක්වත් ලැබිලා නැහැ කියන්නේ. ඒ නිසා මම ඉතාමත්ම වගකීමෙන් මේ පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් නමුත් මේවා Facebook එකේ ෂෙයා වෙනවා ගොඩක්. Facebook එකේ ෂෙයා වෙනවා ගොඩක්. අපි තමුන්නාස ඉල්ලා හිටින්නේ ආණ්ඩුවක් වශයෙන් අඩු ගානේ මාසකට සැරයක්. මේ ජාතිවාදී ආගම්වාදී සිද්ධීන් පිළිබඳව වාර්තා කරන දේවල් පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් රජයේ වශයෙන් කරන්න මේක සත්‍ය මේකයි මේක අසත්‍ය මේකයි කිය. නැත්තම් වෙලා තියෙන්නේ තමුන්නාසලාගේ දේශපාලන උමනාවත් එක්ක දැන් අපිට පේනද සමහර ඇමතිවරුන්ගේ සමහර ජාතිවාදීන් දැන් පිනුම් ගන්නලා පටන් අරන් තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා මේ මේ පනත රසායෝගය ලබා දෙන ගමන් මේ සංශෝධනයට කරුණා කළා අපේ රටට ජාතිවාදය තවත් අවශ්‍ය නැහැ. ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ආණ්ඩුවක් වශයෙන් තමන්ගේ වකීම ඉටු කරන්න දැන්වත් අපකප වෙන්නේ කියලා.
ගෞරව කාදර් මස්තා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව කුලකලින් ප්‍රදි තලවර වරලේ இலங்கையில் நுப்பருவட யுத்த காலத்தில் காணாமல் போனவர் பற்றிய விவகாரங்களை கையாளுவதற்காக நிறுவப்பட்டுள்ள செயலகம் பற்றி திருத்த சட்டம் மூலம் தொடர்பான விவாதத்தில் ஒரு சில கருத்துக்கள் தெரிவிக்க அவசரம் தந்தமேற்று நன்றிகளை தெரிவித்துக் கொள்கிறேன். காணாமல் ஆக்கப்பட்ட தொடர்பாக வவுனியா மன்னார் முல்லைத்தீவு கிளிநொச்சி யாழ்ப்பாணம் போன்ற மாவட்டங்களில் தொடர் சுழற்சி முறையிலான போராட்டங்கள் நடைபெற்று வருகின்றன. இன்று கிட்டத்தட்ட 126 நாட்களாக நடைபெற்று வருகின்றன. அவர்களை சந்திக்கும் பொழுது அந்த உறவினர்களையும் பிள்ளைகளையும் கணவன்மார்களையும் எழுந்தவர்கள் கூறுகின்றார்கள், தாங்கள் இறுதி யுத்தத்தில் வவுனியாவை நோக்கி வரும்பொழுது இராணுவத்தினரிடம் கையளிக்கப்பட்ட எமது பிள்ளைகள் எங்கே எமது எனது கணவன்மார் எங்கே எனது எமது உறவினர்கள் எங்கே என்று தான் அவர்கள் கேட்கின்றார்கள். அந்த ஒரு நிலைதான் இங்கு அவர்களை மிகவும் மனவேதனையில் இன்றுவரை இந்த நல்லாட்சி அரசாங்கத்திலும் அவர்களுக்கு எந்த விதமான முடிவுகளும் கூறப்படாத இன்றுதான் அவர்கள் இந்த போராட்டத்தில் இறங்கியிருக்கின்றார்கள். அங்கு எமது பகுதிக்கு வரும் வடமாநிலத்துக்கு வரும் ஜனாதிபதி அவர்களும் அமைச்சர்களும் அந்த மக்கள் பிரதிநிதிகளை சந்தித்தும் அவர்களுக்கு இதுவரை எந்த விதமான தங்களுக்கு பதில் கூறப்படவில்லை என்பது தான் அவர்களுடைய அடுத்த குற்றச்சாட்டுகளாகும். குறிப்பாக இந்த அலுவலகம், அதாவது காணாமலாக்கப்பட்டோருக்கான இந்த அலுவலகம் வடக்கு கிழக்கு மாகாணங்களில் உள்ள அனைத்து மாவட்டங்களிலும் இது அமைக்கப்பட வேண்டும். அதிலும் சில இன்று ஒரு பாரிய பிரச்சனையாக இருக்கின்றது. அமைக்கப்படும் அந்த சில அரசு திணைக்களங்களில் மொழி பிரச்சனைகள் இருக்கின்றது. உரிய மொழியில் அங்கு சில கருத்துக்களை கூறுவதற்கு அவர்களுக்கு அந்த மொழியாற்றல் உள்ளவர்கள் அங்கு நியமிக்கப்படுவதில்லை. அதுகள் இல்லாமல் ஒரு 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 இந்த நல்லாட்சியில் ஒரு வெளிப்படைத்தன்மையாக நிகழக்கூடிய ஒரு விதமாக இந்த காரியாலயம் அமைக்கப்பட வேண்டும். நாட்டில் நல்லாட்சி உருவாக்கப்பட்டு அரசு முன்னெடுக்கும் சில அதிரடி நடவடிக்கைகளில் சில இனவாத சக்திகள் இன்று கதிகலங்கி போயுள்ளன. அவர்கள் இதை குழப்பும் விதமாக இன்றைய சிறுபான்மை மக்கள் மீதான தாக்குதல்களையும் இன்று மேற்கொள்ள அளவுக்கு அது மாறி இருக்கின்றது. கௌரவ குழுக்களின் பிரதி தலைவர் அவர்களே, இங்கு நன்று தெரியும் கடந்த மே மாதம் சர்வதேச வெசாக் வாரத்தை தொடர்ந்து சுமார் 20க்கும் அதிகமான முஸ்லீம் வியாபார ஸ்தலங்களும் மஸ்ஜிதுகளும் தாக்கப்பட்டுள்ளதாக போலீஸ் தலைமை உறுதி செய்கின்றது. அதேபோல தேசிய கிறிஸ்தவ எவஞ்சலிக்கல் பேரவையின் அறிக்கையின்படி இலங்கையில் கிறிஸ்தவர்களுக்கு எதிராக இந்த நல்லாட்சியில் 2015 90 2016 89 2017 தற்போது வரை 36 மொத்தம் 215 வன்செயல்கள் இடம்பெற்றுள்ளன. பிரபல மனித உரிமைகள் சட்டத்தரணி லஷான் டயஸ் அவர்கள் கருத்துப்படி இவற்றில் அநேகமானவை பௌத்த பிக்குகளினால் மேற்கொள்ளப்பட்டவை என்று அவர்களின் கூற்றில் இருக்கின்றது. இன்று நல்லிணக்க பொறிமுறைகளை நோக்கி பயணிக்கும் நாம் எந்த வகையிலும் மதத்தை அடிப்படையாக கொண்டு குறிப்பாக அமைதி சகவாழ்வு சமூக நீதி பற்றிய போதிக்கும் மத தலைவர்கள் வன்செயலில் ஈடுபடுவதை குறித்த வன்முறையாளர்களுக்கு ஆதரவாக செயல்படுவதையும் அனுமதிக்க முடியாது. அதற்கு நாம் எல்லோரும் ஒன்றுபட வேண்டும். நாட்டில் இன வன்முறைகளை தூண்டி பாரிய அறிவுகளை அடிப்படையாக அமைந்த தேரரை குறித்த காலப்பகுதிக்குள் அனைத்து பிரச்சார நடவடிக்கைகளிடமும் இடைநிறுத்த மியான்மர் தலைமை பீடாதிபதிகள் நடவடிக்கை எடுத்துள்ளமை இலங்கை ரூபவாணி செய்திகள் மூலம் அறிய முடிகின்றது. இது பௌத்த சிந்தனை இனவாதத்தை தூண்டும் பகைமை உணர்வை ஆதரிக்கவில்லை என்பதற்கு ஒரு நல்ல உதாரணமாகும். கௌரவ சபாநாயகர் கௌரவ பிரதி குழுக்களின் பிரதி தலைவர் அவர்களே, ஆனாலும் இலங்கையில் மதங்களும் இனவாத பிரச்சாரங்களும் அரசியல் இலாபங்களுக்காக சீர்குலைக்கப்பட்டு வருகின்றன. இதனை இன்றைய ஊடகங்கள் வெளிப்படையாகவே செயல்படுத்துகின்றன. இதுகளை நிற்பாது இதுகளை தடுக்கும் விதத்தில் நாம் செயல்படுவது இங்கு மிக முக்கியமானது. இலங்கை பௌத்த, இந்து, கிறிஸ்தவ மற்றும் இஸ்லாமிய சமயங்களின் புனிதத்துவம் பேணப்பட குறிப்பிட்ட இனவாத சக்திகள் ஆற்றப்படல் வேண்டும் என்பது இங்கே மிக முக்கியமானதாக நாங்கள் கருத வேண்டும். மற்ற இலங்கையில் தொல்பொருள் தளங்கள் அளிக்கப்படும் போது அமைச்சர் அவர்கள் அங்கு ஹோட்டல் அமைக்க முயற்சிக்கிறார் என்ற குற்றச்சாட்டை முன்வைக்க முயற்சிப்பானது இந்த இனவாத சக்திகளின் அரசியல் நிகழ்வை வெளிப்படுத்துகின்றது. ஏனென்றால் எமது நாட்டின் அபிவிருத்திக்காக சில வேலைப்பாடுகள் செய்ய முனையும் பொழுதோடு அதையும் தொல்பொருள் ஆராய்ச்சிக்கு உட்பட்ட இடம் என்று இங்கு ஒரு பொய் பிரச்சாரங்களை மேற்கொள்ளும் அளவுக்கு இன்று இனவாதிகள் முற்படுகின்றார்கள். அதேபோல் இனவாத சக்திகள் இலங்கை முஸ்லிம்கள் தேசிய தொல்பொருள் சின்னங்களை சேதப்படுத்துகின்றனர் என்ற வதந்தியை நாடுபுறாவும் பரப்பி வருகின்றனர். மக்களை தூண்டி அவ்வாறு பரப்பி அதன் மூலம் மக்களை தூண்டி நாட்டில் மீண்டும் ஒரு இனவாத யுத்தத்தை உருவாக்க முயற்சிக்கின்றனர். அதற்கு நாங்கள் இடம் கொடுக்காத விதத்தில் எமது செயல்பாடுகளை நாங்கள் மேற்கொள்ள வேண்டும். நான் இங்கு மேலான இந்த மேலான சபையில் அவர்களுக்கு சவால் இடுகின்றேன். இலங்கையில் கடந்த காலங்களில் எத்தகைய தொல்பொருள் தளங்கள் புதையல் திருடர்களாலும் மாற்று மத குழுக்களாலும் சேதப்படுத்தப்பட்டுள்ளன என்றும், அதேபோல குறித்த புதையல் திருட்டு அல்லது சேதப்படுத்தப்படும் இன மத அடிப்படையில் இன்றி இதுகளில் யார் செயல்படுகிறார்கள் என்று. ஏனென்றால் இங்கு தொல்பொருள் அவர்களுடைய புனித தலங்களை முஸ்லிம்கள் சேதப்படுத்துகிறார்கள் என்று கூறுகிறார்கள். ஆனால் எனக்கு கிடைத்த தகவல்படி அதுகளை விட இந்த புதையல்கள் தோண்டும் என்றும் வேற இன்னொரு செயல்களுக்காக இதை அந்த இனத்தை சார்ந்த ஒரு சிலர் தான் சேதப்படுத்துகிறார்கள்.
உறுப்பினர்களை முடித்துக் கொள்ள வேண்டும்.
எனக்கு 10 நிமிடங்கள்
இல்லை, நேரம் குறைக்கப்பட்டிருக்க எல்லாருக்கும் உங்களுக்கு 7 நிமிடங்கள்.
எனக்கு இன்னும் ஒரு 2 நிமிடங்கள் கேட்டுக்கொள்கிறேன். நாட்டின்
ஒரு நிமிஷம் தரலாம்.
இந்த இப்படியான இந்த இனவாதங்களை நாங்கள் கட்டுப்படுத்த வேண்டும். இங்கே நான் இங்கே இன்னொன்றும் கூற வேண்டும். இந்த எரிகிற நெருப்பில் நெய்வார்ப்பது போல் இங்குள்ள போல இந்த பிபிசி, ஐநா அமைப்புகள் போன்ற மேற்கத்திய சக்திகள் இலங்கை முஸ்லிம்கள் மத்தியில் இளவயது திருமணம் நிகழ்கிறது என்ற வதந்திகளை பரப்பி முயற்சிக்கின்றனர். இவ்வாறான சந்தர்ப்பவாத தீய சக்திகளின் நடவடிக்கைகளை நாம் உண்மையாக கண்டிருக்கின்றோம். இங்கே இதுபோல் தான் நான் இங்கே குறுகிய நேரம் குறைக்கப்பட்டுள்ளதால் எனது கருத்துக்களை சரியாக கூற முடியவில்லை. இருந்தாலும் நான் இந்த சபையின் அதிமேதகு ஜனாதிபதியையும் கௌரவ பிரதமரையும் வேண்டுவது என்னவெனில், மதத்தின் பெயரால் அடுத்த சமயங்களுக்கு ஏற்படும் அச்சுறுத்தல்களை உடனடியாக நிறுத்த நடவடிக்கை எடுக்க வேண்டும். எந்த ஒரு அச்சுறுத்தல்களுக்கும் அஞ்சாது வெறுப்பு பேச்சுக்களையும் தடை செய்யும் ஒரு புதிய சட்டம் மூலம் தயாரிக்கப்பட்டு உடனே அது நிறைவேற்றப்படல் வேண்டும் என்று கேட்டவனாக முடித்துக் கொள்கிறேன். நன்றி.